මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කරන්න ඉල්ලා සිටිනවා.
ඒ යෝජනාව මම ස්ථිර කරනවා.
යෝජනා කරනවා තුමා. නමක්
අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමා මුලසුන්ට කියන යෝජනා කරනවා.
මේ යෝජනාව මම ස්ථිර කරනවා.
යෝජනා
හොඳයි. ගරු KPS කුමාරසිරි මන්ත්‍රීතුමා දිව්‍යාහාරයෙන් විවේකයෙන් පසු විවාදය ආරම්භ කිරීම සඳහා
ගලු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, ගරු සභාපතිතුමනි, අද දවස ඉතාමත් වැදගත් ව්‍යවස්ථාවක්, අද ඉතාමත් වැදගත් ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි සංශෝධන අතිවිශේෂ කැසට්පත් නිසා අද ඒ සංශෝධන මේ පාර්ලිමේන්තුවට කරු ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කරන මොහොතේ අද මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම ඉතාමත්ම ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා.
මිනිත්තු 10ක කාලයක් තියෙන ගරු මන්ත්‍රීතුමා.
ඔව්, ගරු සභාපතිතුමනි, මේ මෙවැනි ඉතාමත් වැදගත් පනතක් සංශෝධන, මම හිතන්නේ වසර ගණනාවකට පස්සේ වැදගත් පනතක් සංශෝධනයට ගෙන ආපු මොහොතේ හාස්‍යට කාරණාවක් තමයි වර්තමාන විපක්ෂය මේ පනත පිළිබඳව, මම හැමදාම මේ පාර්ලිමේන්තුවේ කතා කරන හැම මොහොතෙම කියන කාරණාවක් තමයි ගරු සභාපතිතුමනි, රටට වැදගත් පනතක්, රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන පනතක් පාර්ලිමේන්තුවට ගේන වෙලාවක, පනතක් සංශෝධනයට ලක් වෙන වෙලාවක වර්තමාන විපක්ෂය අර හැමදාම මාධ්‍යට දෙන වචන සෙට් එක හොද මඩේ දාන වචන සෙට් එක තමයි මෙතන කතා කරන්න ගරු සභාපතිතුමනි. දැන් අපි දැක්කා මේ පනත ගරු ඇමතිතුමා ඉදිරිපත් කරපුවාම ඔවුන්ගේ පනතට සාකච්ඡාවට ගන්න වෙලාවේ, ඒ පනත පිළිබඳව විවාදයට ගන්න වෙලාවේ ඔවුන් කියන්නේ මේ රටේ ඩීසල් පිළිබඳව, පස්සේ ගෑස් පිළිබඳව, කිරිපිටි පොලිම් පිළිබඳව තමයි මොවුන් මේ පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ නිසා අපි විපක්ෂයට කියන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමාට පමණක් මේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව බෝලි පාස් කරන්න කටයුතු කිරීම වැරදි. මොකද හේතුව අපිට නිදහස හම්බෙච්ච දවසේ ඉඳලා අපි අද මේ පත්තල තියෙන ඉරණමට, පත්තල තියෙන තත්ත්වයන්ට එදා ඉඳලා මේ දක්වා හිටපු නායකයෝ වගේ කියන්න ඕනේ, හැම පක්ෂයක්ම වගේ කියන්න ඕනේ. අද ඒ ජනතා විමුක්ති පෙරමුණටත් මේකෙන් බැහැර වෙන්න බෑ. මොකද ජනතා විමුක්ති පෙරමුණත් මේ රටේ ආර්ථිකය විනාශ කරන්න මූලික හේතුවක් බවට පත් වෙලා තියෙනවා. 1971 කැරැල්ල, 77 කැරැල්ල ජනතා විමුක්ති පෙරමුණත් එදා ඉඳලා මේ රටේ ආර්ථිකය විනාශ කරපු පක්ෂයක්. ඒ නිසා අද වර්තමාන විපක්ෂය, අද ජනතා විමුක්ති පෙරමුණත් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ, පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද වලට මුවා වෙලා අද මේ රටේ ජනතාවට පෙන්වන්න හදනවා ගරු සභාපතිතුමනි, මේ රටේ වැටලා තියෙන මේ ආර්ථික තත්ත්වයන් වලට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පමණක් වගේ කිය යුතුයි කියන කාරණා පිළිබඳව ඔප්පු කරලා පෙන්වන්න හදනවා. ඒ නිසා අපි වක්කීමෙන් කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විතරක් නෙමෙයි, නිදහසෙන් පස්සේ මේ රට පාලනය කරපු හැම කෙනෙක්ම වගේ කියන්න ඕනේ. ඒක මගේ පෞද්ගලික මතය. හැම කෙනෙක්ම වක් කියන්න ඕනේ. මොකද අපි දැක්ක පහුගිය අවුරුදු 4 යහපාලන ආණ්ඩුව ණයගත්තේ කොහොමද කියලා. 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ බලය දෙනකොට, 2015 බලය ලබා දෙනකොට, සමගි ජන යහපාලන ආණ්ඩුවට බලය දෙනකොට අපි දැක්කා ආර්ථික වර්ධන වේගය 108% තිබිච්ච ආර්ථික වර්ධන වේගය. හැබැයි 2019 ආර්ථික වර්ධන වේගය 102% වැඩිච්ච වර්ධන වේගයක් එක්කයි ගෝඨාභය රාජපක්ෂ ජනතාව මේ රට ගත්තේ. ඒ නිසායි මම කිව්වේ හැම ආණ්ඩුවක්ම, හැම පක්ෂයක්ම මේ සඳහා වගකීම් බාර ගන්න ඕනේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අද SM චන්ද්‍රසේන ඉඩම් අමාත්‍යතුමා ඉතාමත් වැදගත් පනතක් සංශෝධනය කරන්නට වසර ගණනාවකට පස්සේ 1935.19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත අද සංශෝධනය ලක් වෙනවා. 155, 156, 157, 158 වගන්ති වලින් ඒ රෙගුලාසි සංශෝධනය ලක් වෙන වෙලාවේ විශේෂයෙන්ම අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ගරු සභාපතිතුමනි, මහජන දිනේට වැඩි පුරම අපි ළඟට එන ප්‍රශ්න තමයි ඉඩම් ගැටලු පිළිබඳව තියෙන ප්‍රශ්න. ඒ ප්‍රශ්න ගත්තාම ඉතිහාසයේ තිබිච්ච මේ වැඩිමහල් දරුවාට පසු උරුමය කියන කාරණාව මට උදාහරණ හැටියට කියන්න පුළුවන්. මේ වැඩිමල් දරුවාට කියන පසු උරුමය තියෙන වැඩිමල් දරුවාට කියන කාරණාව එක්ක ගැබ්වෙච්ච මේ පනතේ තිබිච්ච නීති ඒ රෙගුලාසි නිසා විශාල ප්‍රශ්න ගණනාවක් විශේෂයෙන්ම තමන්ගේ සහෝදරයන් අතර ප්‍රශ්න දෙමව්පියන් අතර ප්‍රශ්න ඒ වගේම ඉතාමත් හොඳින් ජීවත් වෙච්ච පවුල් අද කෑලි කෑලිවට කැඩලා ගිහිල්ලා බිඳලා ගිහිල්ලා තියෙනවා ගරු සභාපතිතුමනි. උදාහරණ ගත්තොත් මගේ පවුල මම මගේ බිරිඳගේ අම්මගේ පවුල ගත්තාම මේ පවුල් අද විනාශයට ගිහිල්ලා තියෙනවා. මොකද මගේ බිරිඳගේ අම්මගේ පවුලේ වැඩිමහල් පුතා ගෑනු දරුවෝ 4 දෙනා එක පුතයි. හැබැයි මගේ ඒ 100ට ලැබිලා තිබිච්ච අක්කර 5ක ඉඩම් තනියම අයියා බිහින් විසින් තනියම භුක්ති විඳිනවා. හැබැයි මේවට අපට මේවා නිර්වෘල් කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා එවැනි මම මේ උදාහරණකේ මාව අරගෙන ඒ නිසා මෙවැනි කාරණා විසඳ ගන්න බැරි වෙච්ච කාරණා විශාල ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කේ පමණක් නෙමෙයි මේ රට පුරාම තිබුණා. මේ ළඟදි මගේ ළඟට ආවා මම සමුද මහදානිය මහජන දිනේ පවත්වනකොට අම්මා කෙනෙක් ගරු සභාපතිතුමනි අම්මා ජීවතුන් අතර ඉන්නවා. වැඩිමහල් දරුවා තමන්ගේ සහෝදරියට සහෝදරයන් 3 දෙනෙක් ඉන්නවා. අම්මට අඩුම තරමින් භුක්තිවත් දෙන්නේ නැති තත්ත්වයට පත් කරලා තියෙනවා. භුක්තිවත් රිෂුවේෂන් එක තියෙනවා අක්කර 2කට වැඩිය ඉඩමේ ඔප්පුවේ අක්කර 2.5යි කුඹුරු ඔප්පුව. හැබැයි රිෂුවේෂන් එකත් අත්පත් කරගෙන තියෙනවා. ඒ නිසා ඉතාමත්ම වැදගත් අද ගරු ඇමතුමා මේ පනත සංශෝධනය කිරීම පිළිබඳව තාමත්ම වැදගත්. ඒ වගේම තමයි ගරු ඇමතිතුමනි මම ඇමතුමාගෙනුත් ඉල්ලීමක් කරනවා. එක කාරණාවක් තමයි මම හිතන මෙතන සාකච්ඡාවට බඳුන් වෙච්ච කාරණාවක් ඉඩම් උකසට තැමීම පිළිබඳව තාමත්ම වැදගත්. මම හිතන වාසුදේව නානක්කාර ඇමතුමත් කතා කරා විපක්ෂෙනුත් කතා කරා ඒ පිළිබඳව තාමත්ම වැදගත් ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගැනීම. මොකද ඒකට හේතුව තමයි සමහර දරුවෝ දෙමව්පියන් නොමග යවලා දෙමව්පියන්ගේ උවමනාව මත නොවේ දරුවන්ගේ උවමනාව මත දෙමව්පියන් නොමග යවලා දෙමව්පියන්ගෙන් අස්සන් අරගෙන ඉඩම් උකසට තබලා තියෙනවා. හැබැයි ඒ උකසට තබලා ඒ ඉඩම් සින්න වෙන දෙනතන්ට පත් වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය තියෙන අවස්ථාවක ප්‍රාදේශීය ලේකම්වරයා ඒ පිළිබඳව සොයා බලනවා. කාගේ කැමැත්ත මතද එහෙම නැත්නම් බලහත්කාරයෙන්ද මේ ඉඩම දෙමව්පියෝ අස්සම් කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ලැබෙන එක ඉතාමත් වැදගත් කියන කාරණාව
මිනිත්තු 2ක කාලයක්
ඉපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මට කියන්න ඕනේ තව කාරණාවක්. ඒ තමයි සමහර ඉතාමත් වැදගත් ගාම නිලධාරි මහතුරු ඉන්නවා, වැදගත් ඉඩම් නිලධාරි ඉන්නවා. සමහර ගාම නිලධාරි මහතුරු ඉන්නවා තමන්ගේ වසම්වල ඉඩම් අන්සතු කරනවා. මුදල් වලට එක එක ජාවාරම් කරුවන් සඳහා අපි දන්නවා පැහැදිලිව අනුරාධපුර දිස්ත්‍රික්කේ විශාල ඉඩම් ප්‍රමාණයක් ගාම නිලධාරීන් සහ ඉඩම් නිලධාරීන් සමහරුන් ඉඩම් නිලධාරීන් මේ එක එක ජාවාරම් කරුවන් සඳහා ඉඩම් විකුණනවා. ඒ වගේම තමයි සමහර ජාවාරම් කරුවන් අපේ තියෙන ඉඩම් අනුරාධපුර දිස්ත්‍රික්කේ තියෙන ඉඩම් විශාල ප්‍රමාණයක් එක එක ව්‍යාපෘති හදලා අනෝදා ව්‍යාපෘති කියයි එහෙම නැත්නම් කහවගා ව්‍යාපෘති කියයි මොනවා හරි එක එක ව්‍යාපෘති හදලා ඉඩම් අරගෙන වසර ගාණක් ඒවා සංවර්ධනය නොකර ඉඩම් තියාගෙන ඉන්නවා. ඒ නිසා මම ගරු ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා එහෙම ඉඩම් ඕන තරම් තියෙනවා බදු ගෙවනවා දීර්ඝකාල බලපත්‍රයෙන් බදු ගෙවනවා. හැබැයි බදු ගෙව්වට ගරු සභාපතිතුමනි ඒවා සංවර්ධනය කරන්නේ නැහැ. ඒ නිසා මම ගරු ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ පිළිබඳව සොයලා බලලා ඒ බදු ගෙව්වට මදි බදු දීර්ඝකාල බද්දකට ඉඩමක් ගන්න ඕනේ ඒ ඉඩම සංවර්ධනය කළ යුතුයි. ඒ නිසා ඒ සංවර්ධන නොකර සෑම ඉඩමක්ම රජයට අරගන්න කියන ඉල්ලීමක් මම කරනවා. ඒ වගේම තමයි තව එක කාරණාවක් ආණ්ඩුවේ ඉඩම් සමහර ගොවියන් විකුණනවා. එක එක ව්‍යාපාරිකයන්ට විකුණනවා විශාල ප්‍රමාණයක් ඉඩම් මේ වෙනකොට විකුණලා තියෙනවා. එක කන්නක් ගොවියා බකා කරනවා දෙවෙනි කන්නේ අක්කර 10 15 පිටි පිටපලාත් වලින් කොහෙන් හරි එන කෙනෙකුට මුදල් වලට විකුණනවා. විකුණලා තවත් රජයේ තියෙන ඉඩම් අල්ල ගන්නවා. ඒ නිසා මේ පිළිබඳවත් අපි සොයා බලන්න ඕනේ. මොකද මේ වෙනකොට මේ පනතෙන් ගරු එමත්තුමා කියපු විදිහට මේ පනතෙන් අද
ගරුමන්තිතුමා කාලය අවසන්
සභාපති අවසන් කරනවා. මේ පනතෙන් වැදගත්ම කාරණාව තමයි ගරු එමත්තුමාගේ බලාපොරොත්තුව, ගෝඨාභය රාජපක්ෂ ජනතාවගේ බලාපොරොත්තුව, ආණ්ඩුවේ බලාපොරොත්තුව තමයි අද අපේ ඉන්න ජනගහනය වැඩිවීම නිසා ඉඩම් පරිහරණය බොහොම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ අය සඳහා ලබා දෙන සහනයක් ඇටට මේ පනත සංශෝධනය කරලා තියෙන්නේ. ඒ පිළිබඳව සොයා බලන්න කියන ඉල්ලීම කරමින් විශේෂයෙන්ම මගේ දිස්ත්‍රික් නායක හැටියට එස් එම් චන්ද්‍රසේන එමතුමා වසර ගණනාවකට පසුව මේ පනත සංශෝධනය කරන්න කටයුතු කිරීම පිළිබඳව මම ගෞරවන ස්තුතියතුමට පුද කරමින් නියදෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මේ ළඟට ගරු හර්ෂණ රාජකරුණා මහත්මයා ඔබතුමාට මිනිත්තු 4ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි මුලසන ගරු මන්ත්‍රීතුමනි. මේ වෙලාවේදී විශේෂයෙන් මම සතුටු වෙනවා මේ ඉඩම් පනතේ මේ සංශෝධන පිළිබඳව වචන ස්වල්පයක් කතා කිරීමට හැකිවීම පිළිබඳව මේ ඉඩම් ඇත්තටම මේ පනතෙන් ගැටලුකාරී තත්වයක් උදා වෙලා තිබ්බා. විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් කාන්තාවන්ට දියණියන්ට ඉඩම් ලබා දීමේදී විශාල අසාධාරණයක් සිදුවෙන්න අවස්ථාවක් නිවැරදි කිරීමක් සිදු වෙලා තියෙනවා. ඒ කටයුත්ත සිදු කිරීම වෙනුවෙන් ඒ වගේම අපි විපක්ෂයෙන් යෝජනා කරලා තියෙන අනිත් කාරණා පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා ගරු අමාත්‍යතුමාට මේ වෙලාවේ සඳහන් කරන්න කැමැති. ඒ කෙසේ වෙතත් අද ඇත්තටම මේ ඉඩම් පිළිබඳව කතා කරනකොට මේ ආණ්ඩුවෙන් අපේ රට බේරගන්න තත්වයකට පත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවෙන් මේ රටේ තියෙන ඉඩම් බේරගන්න තත්වයකට පත් වෙලා තියෙනවා. ඔබ දන්නවා අද මේ ආණ්ඩුව ඉඩම් වෙන්දේසිකරුවෙක් බවට පත් වෙලා. ඉඩම් වෙන්දේසිකරුවෙක් බවට පත් වෙලා. ඉතා කනගාටුයි කියන්න අද මේ රටේ ඉතාම වටිනා ඉඩම් ගණනාවක් මේ ගිය ඉරිදා ලංකාදීප පත්තරෙත් අපි දැක්කා විශාල ඉඩම් ප්‍රමාණයක් මේ අද ඇත්තටම ආණ්ඩුව විදිහට ඉඩම් වෙන්දේසිකරුවෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. ඒක අපිට හොඳට තේරෙනවා. විශේෂයෙන්ම අපේ නැගිනහිර ගත්තොතින් ඉඩම් ටික මේ වෙනකොට ඉන්දියාවට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. දැන් මුදල් අමාත්‍යවරයාත් ගිහිල්ලා තියෙනවා ඉන්දියාවට. ඒ මොන කොන්දේසියවලට මොන විදිහට එකගතාවයන් වලටද දන්නේ මේ ඩොලර් බිලියනක් ලබා දෙන්නේ. ඒ වගේම අපි දන්නවා චීනෙන් ඩොලර්
බිලියන 2ක කාලයක්
තියෙනවා. බිලියන 2කමාරක් ලබා දීමන කටයුතු කරනවා කියලා. ඒ වෙනකොට චීනටත් දැන් එකගතාවයන් ලබා දීලා තියෙනවා මේ රටේ ඉතාම වටිනා ඉඩකඩන් ප්‍රමාණයක් ලබා දෙන්න. ඒ විදිහටම ඇමරිකාවේ ඉතාම මේ රටේ බලශක්තිය රිපදවන ඒ ඉඩම් ඒ භූමීන් සියල්ලම දැන් ඇමරිකාවට ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. එතකොට දැන් අද මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ ඉඩම් වෙන්දේසිකරුවෙක් බවට. ඒ ඉඩම් වෙන්දේසිකරුවෙක් බවට ක්‍රියාත්මක කිරීමේදී අද මේ රටට වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් මේ රටේ තියෙන ඉඩම් ටික බේරගන්න කටයුතු කරන්න වෙලා තියෙනවා. ඒකින්ද අපි ඉල්ලීමක් කරනවා. මොකද මේ ආණ්ඩුපත් වෙන්නේ අවුරුදු 4කට 5කට මේ తాවකාලික ලෙස. හැබැයි තමුන්නාන්සලා මේ ඉඩම් ලබා දෙන්නේ මතු પરම්පරාවට හිමිවිය යුතු ඉඩම් ටික තමයි තමුන්නාන්සලා මේ වෙනත් රටවල් වලට වෙන්දේසි කරන්න හදන. ඒකින්ද මේ පොඩි මුදල් වලට පොඩි සමාන හම්බන්තොට වරාය වගේ 100 කෝටි ගුණයක්. අනේ ඔබතුමා දැන් මොකද්ද මේ කතා කරන්නේ? වාසුදේව ඇමතුමා මම දන්නේ නැහැ. දැන් ඔබතුමා ඇමතුමා කියන්නද මන්ත්‍රීතුමා කියන්නද කියලා. ඒකින්ද මේ තාම හරියට අපිට කියන්නේ නැහැ. දැන් ඔබතුමා මේ අමාත්‍ය ධූරයේ ඉන්නවද නැද්ද? ඈ අමාත්‍ය ධූරයේ ඉන්නවද නැද්ද?
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන් වෙනවා.
ඔබතුමා අමාත්‍ය ධූරයේ නැත්නම් කරුණාකරලා කොන්ද 50ක් ඇතුව අමාත්‍ය ධූරයෙන් ඉල්ලාස් වෙන්න. එහෙම නැත්නම් ජනාධිපතිතුමාට කොන්ද 50 තියෙන්න ඕනේ මේ මෙතුමාම අස් කරන්න. මොකද ඔබතුමාගේ
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් වෙනවා.
මේ ඔබතුමාගේ ගෙදර බාර දුන්නට වාහනේ බාර දුන්නට මේ අමාත්‍යංශයේ වැඩ ටික කරන්න එපා. කවුරු හරි දාලා. ඒකින්ද ඒව කරෙන්නේ නැහනේ. ඒකින්ද
කරුණාකරලා
ඔබතුමා ඒ අව අව ඒ කටයුත්ත කරන්න. මොකද අද අමාත්‍ය ජල සම්පාදන අමාත්‍යවරයෙක් නැහැ. ඇමතුමා අමාත්‍යන්
කරුමන්තුමා ඔබගේ තුමාගේ කාලය අවසන් වෙලා තියෙනවා.
අමාත්‍යන් කියන්නේ නැතුව කොහොමද මේ අමා රටක් දුවන්නේ?
ඒකින් මේ
අමාත්‍යවරු කරුණාකරලා එක්කෝ වැඩ කරන්න, එහෙම නැත්නම් ඉල්ලාස් වෙන්න, එහෙම නැත්නම් ජනාධිපතිතුමා කොන්දපණ ඇතුව අස් කරන්න.
හරි, බොහොම සිතී කරුමන්තුමා ඔබතුමාගේ කාලය අවසන් වෙලා තියෙනවා.
නැත්නම් මේ රටක් හැටියට අපිට මේ මේ අමාත්‍යවරුන්ගේ ගෑස් බල බලා මේ රටේ
හරි බොහොම සිතී කරුමන්තුමා ඔබතුමාගේ කාලය අවසන් වෙලා තියෙනවා.
ඔබතුමා බාධා
කරු ඩීබී හේරත් කරු මෙතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා. මිනිත්තු 12ක කාලයක් ඔබතුමාට.
බොහොම ස්තුතියි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අද අපේ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්දසේන ඇමතුමා පළපුරුදු දේශපාලඥයෙක් හැටියටත් ප්‍රායෝගික අත්දැකීම් මහජනතාව විඳින ගැටලු පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක් හැටියටත් එතුමාගේ විශේෂ පත්වයට අදාළව වගකීමක් යුතුකමක් ඉටු කරන්නට ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි සංශෝධන ඉදිරිපත් කරපු වෙලාව. අපි ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. ප්‍රායෝගිකව අපි දකින ගම්වල ඉඩම්වල අයිතිය පිළිබඳව පීඩාවට පත්වෙන ජනතාවට සහනයක් දෙන්න, ඔවුන්ගේ ඉඩම්වල අයිතිය සාහිත්‍යවාසිකම් පිළිබඳව සුරක්ෂිත කිරීම උදෙසා මේ පනත සංශෝධනය සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳව. ඇත්තටම රටක් හැටියට ගත්තහම මේ රටේ ඉඩම් කියන එක සීමිත සම්පතක්. ඒ වගේම ඉඩම් සහ කෘෂිකර්මාන්තය කියන එක එකට බද්ධ වෙච්ච කාරණාව. මේ කාරණා දෙකටම අදාළ වෙන විශේෂ පතයක් තමයි මේ ඉඩම් සංවර්ධන ක්‍රියාකාරකම. විශේෂයෙන්ම ඉඩම් වලින් බහුතරයක් රජයට අයිති ඉඩම්. ඒව රජයට අයිති වුණාම අයිතිකාරුවා රජය වුණත් භුක්ති විඳීමට මහජනතාවට ඉඩම් ලබා දීමේ වගකීමක් රජයට තියෙනවා. ඒ අනුව තමයි 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ රජයේ ඉඩම් බෙදා දීම සුදුස්සන්ට කටයුතු කරන්න යෙදුණේ. ඉඩමේ අයිතිය ලබා දුන්නහම ඊගාවේ ඉඩමේ අයිතිය උරුම වීම පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. පවුලේ පළවෙනි වැඩිමහල් පිරිමේ දරුවට ආදිවාසීන් හරි විදිහට නිර්ණායකයන් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. ඒ වගේම ඉඩම්වල වපසරිය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. ඒ නිසා මේ සියල්ල මනා කලමනාකාරීත්වයෙන් යුක්තව සකස් කිරීමේ වගකීම ඇමතිතුමාට පැවරෙනවා. ඒ නිසා තමයි අද පාර්ලිමේන්තුවේ මේ කටයුතු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් එහෙම ඉදිරිපත් කරද්දී විශේෂයෙන්ම ගත්තාම අද අපිට පැවරෙන වගකීමක් තමයි මේ රජයේ ඉඩම් කැබැල්ලක් ලබා දෙන ඉඩම් ලාභියාගේ සහ ඔහුගේ පරම්පරාවට උරුම වෙන ඉඩමේ අයිතිය තහවුරු කිරීම සහ අනුසතු වෙන එක වළක්වීම සඳහා අවශ්‍ය වැටකටළු ඇවිරීම අපේ වගකීම. ඒ අනුව ගරු අමාත්‍යතුමා මේ ඉඩම් පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පරිත්‍යාගශීලීව ඒ කටයුත්ත කරන්න වගකීම බාර අරන් තියෙනවා. අපි දන්නවා ඉඩම් පිළිබඳව ගනිද්දී විශේෂයෙන් වර්තමානයේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් අපේ රටේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා භාවිතයට ගන්න නැති ඉඩම්. මේවා මේ රටේ ආර්ථිකයට වටිනාකමක් එකතු කරන්න කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් භාවිත කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් පිටිසෙල්ල කතා කරපු අරසන රාජකාරණ මන්ත්‍රීතුමා මේ ඉඩම් විදේශීය කරණයක් පිළිබඳව කතා කරා. පළපුරුදු දේශපාලන නායකයෙක් හැටියට වාසුදේව නානායක රැමතුමා එතුමට පෙන්වලා දුන්නා අවුරුදු 4 හමාරක යහපාලන ආණ්ඩුවේ සමාජිකයෝ හම්බන්තොට වරාය විකුණ අප හැටි අවුරුදු 99 එහා කාලයක් තුළ රටට අහිමි කරපු හැටි. එහෙම කරපු උදවිය තමයි ප්‍රගතිශීලී අනපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා හැම දෙනාගේම අදහස් යෝජනා එකට එක්කහු කරලා ඉතාමත්ම නිවැරදිව තීන්දු ගන්න කටයුතු කරන වෙලාවක අපිට ඇඟිල්ල දෙක් කරනවා මේ ඉඩම් විදේශීකරණයට ලක් කරනවායි කියලා. අපිට මතකයි මෑත භාගේ ගත්තාම විවිධ ආයෝජක අපේ රටට එනවා. විශේෂයෙන් ආයෝජකයන්ගේ පැමිණීම රටක් දියුණු කරන්නට ඔවුන් දායක කරගන්න පුළුවන් මාතෘකාවක්. ඔවුන්ගේ මුදල් මේ රට තුළ ආයෝජනය කරලා රටේ ජනතාවගේ රැකියා ප්‍රශ්න විසඳන්න දායක කරගනිමින් රටේ ආර්ථිකයට උන් හවුල් කරගන්න පුළුවන්. ඒතර ඒකට තියෙන සම්පතක් තමයි අපේ භූමිය. හැබැයි අපේ භූමියේ අයිතිය 100%ක්ම අර හම්බන්තොට වරාය දුන්නා වගේ දෙන්න හදනවා නම් අපේ වට එකඟ වෙන්නේ නැහැ. නමුත් පවතින තත්ත්වයන් තුළ ඉඩම් භාවිතා නොකරන තැන්වල ඒ ඉඩම් භාවිතා කරන ක්‍රමවේදවලට ආයෝජක එතු කරගන්න පුළුවන් නම් අපිට වටිනවා මේ කාලය තුළ රටේ ආර්ථිකයට වටිනාකම් එකතු කරන්න. ඒ නිසා ඒ කාරණාව පිළිබඳවත් අපි සැලකිල්ල ගන්න ඕනේ. විශේෂයෙන්ම ගත්තාම අපි සත්ව සංවර්ධන මේ පශු සම්පත් රාජ්‍ය ඇමතිවරය හැටියට අපිට ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව ඉන්නවා. විදේශීය රටවල් වලින් ස්කිරිහාරක් අරගෙන ඉන්න සත්තුන් ආනයනය කරන්න ඕන්ගේ මුදලින්. හැබැයි ඔවුන්ගේ සත්තුන් අදන්න ඉඩකඩම් අවශ්‍යයි. අන්න ඒ වෙලාවල් වලදී රජය බදු පහසුකම් දීලා රටේ මේ දෛනික නිෂ්පාදනය වැඩි කරන්න උදව් කිරීමේ වගකීමක් තියෙනවා. ඒ අනුව ඒ ආයෝජකයොත් එක්ක එකතු වෙලා රජයේ ඉඩම් පිළිබඳව හරි විදිහට පරිශීලනය කිරීමේ ක්‍රියාවලියට අවතින්න වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, වර්තමානයේ ගත්තහම රටක් හැටියට අපිට තනියම නැගිටින්න බෑ. ගෝලීය සමාජ වටපිටාව තුළ අනිත් රටවල් වල අයගේ සහයෝගය ගන්න වෙනකොට අපේ අනන්‍යතාවයට ගැටලුවක් ඇති නොවන විදිහට, ඒ වගේම අපේ ආරක්ෂාවට ගැටලුවක් ඇති නොවන විදිහට අපිට විදේශීය ආයෝජකයොත් එක්ක අපි ඉඩම් පරිහරණය කරලා ඒ කටයුතු එක්ක පෙළඹෙන්න ඕනේ. අපි දැක්ක එක වෙලාවක අර නැගෙනහිර ජැටිය ලබා දීමේ ක්‍රියාවලිය අපිත් එක්ක රටවල් කීපයක් අමනාප වුණාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ජපානය අපිට උදව් කරපු රටක්, ඉන්දියාව උදව් කරපු රටක්. හැබැයි අපි එවන් ඒ ගනුදෙනුව හරියට කරාද කියන කාරණාව. ආපහු නැවත නැගෙනහිර ජැටිය අපිට අයිති වෙනකොට බටහිර ජැටිය නැවත වතාවක් ආයෝජන ක්‍රියා කරගමට යන්නත් නැගෙනහිර ජැටිය හදන්න මුදල් හොයා ගැනීමේ ගැටලුව ආණ්ඩුවක් කියලා අපිට ඇති වුණා. මෙන්න මේ වගේ කාරණාවල් වලදී මම මේ කියන්න උත්සාහ කරන්නේ පක්ෂපාත බෙදන් බලන්නේ නැතුව රටක් හැටියට කල්පනා කරලා රට ඉහළට ගේන්න අවශ්‍ය වැඩපිළිවෙළ හැදීමේ වගකීම අපි හැමදෙනාම බාර ගන්න අවශ්‍යයි. අපි දන්නවා විපක්ෂයක් හැටියට විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවට මොනව හරි යමක් ඉදිරිපත් කරාපුවාම සුපුරුදු විදිහට එක්ක දේශ සහගතව නැත්නම් අසුභවාදී විදිහට ඒක විග්‍රහ කරන්න ඕන උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරියක් ඉදිරිපත් කරපු කාරණාවල් අපි දැක්කා. ඔවුන් වේදිකාවල ගිහිල්ලා මොකද්ද කියන්නේ? අවුරුදු 72 කාල පරිසරයක් තුළ විනාශ කරපු රටක් අපිට එකපාරම ගොඩනගන්න බෑ. හැබැයි මේ විනාශයට හවුල් වෙච්ච ඔවුන්ගේ පක්ෂය ඒ අද ඉදිරිපත් කරන අදහස් කවුද මේ ජනතාව රවට්ටන්න උත්සාහ දරන? මෙන්න මේ කාගේ කාරණාවල් වලදී අපි පැහැදිලි කරලා දෙන්න ඕන. රටක් ගොඩනගන්නට ප්‍රාතිහාර්ය පාන්න බෑ. රටේ ගැටලුවක් ඇති වුනහම එකින් එක විසඳුම් ලබා දෙන්න අවශ්‍යයි. ඒ කාරණාවේදී අපි ආණ්ඩුවක් හැටියට එකට එක්හවු වෙලා ඒ වගකීම් ඉටු කරමින් පවතිනවා. එවන් වෙලාවක තමයි ඉඩම් ප්‍රශ්නේ පැන නගින් අපි ඉඩම් පිළිබඳව ගත්තාම කෘෂි කර්මාන්තයත් එක්ක එකට බැඳිච්ච ඉඩම් වලින් තොරව කෘෂි කර්මාන්තයක් ගැන කතා කරන්න බෑ. මුලාසන අරුඩු ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නා විදිහට අපේ රට කෘෂි කාර්මික වශයෙන් ශක්තිමත් කරන්න අවශ්‍යයි. මේ කාරණාව මෙහෙම කතා කරනකොට අද විපක්ෂය අපිට ඇගිල්ල දෙක කරලා කියනවා කෘෂි කර්මාන්තය පිළිබඳව මේ කාලවකවාණු තුළ අපි ගත්ත තීන්දුව වැරදි කියලා. නමුත් අපි මේ වන විට හොඳට තේරුම් ගන්න අවශ්‍යයි කෘෂි කර්මාන්තය කියන එක පිළිබඳව වැදගත් ප්‍රතිපත්ති මේ තීන්දුව తీරන අරගෙන රටේ ජනතාව දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරන්න මේ ඉඩම් උපයෝගී කරගෙන ගම්බද කෘෂි කර්මාන්තය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ හදලා තියෙනවා. ගොවියට අවශ්‍ය කරන බීජ ටික හදාගන්න, ඒ වගේම කන්නට වගා කරන්න, ජල පහසුකම් ටික ලබා දෙන්න, ඒ අස්වැන්න වෙළඳපොළට නිසි වේලාවට කළමනාකරණය කරලා ලබා දෙන්න, ඒ වගේ වැඩසටහන් රාශියකට රජයක් හැටියට මැදිහත් වෙලා තියෙනවා. ඒ මැදිහත් වෙලා කටයුතු කරන වෙලාවක අපිට අඩුවෙන් සලකන්න පුළුවන් කමක් නැහැ වර්තමාන ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය. අද අපේ රටේ අතිමහත් බහුතරයක් වකුගඩු රෝගවලින් පෙළෙනවා, බෝනවන රෝගවලින් පෙළෙනවා, අධික රුධිර පීඩනය, ඒ වගේ
ඉගාවට දෙකක කාලයක් තියෙන
ගර්වමෙතුමා, තරුණ අයට දරුවන් නැතිකම, මේ කාරණා පිළිබඳව සමීක්ෂණය කරලා බලනකොට අපි දන්නවා මේ රටේ 65 අවුරුද්දේ තමයි රසායනික පොහොර භාවිතා කරන්න පටන් ගත්තේ. අපිට 94 අවුරුද්දේ පළවෙනි වග්ගඩ රෝගිය හම්බ වෙනවා. දැන් වග්ගඩ රෝගින් අතිමහත් බහුතරයක් ඉන්නවා. ඒ වගේම ගෙදර ළිඳෙන් පානීය ජලය ලබා ගත්ත අපිට ගෙදර ළිඳේ වතුර බොන්න බෑ. අපි අවුරුදු ගාණක් එකට එක්කාසු කරපු වසවිස මේ ජල ධාරාවලට එකතු වෙලා ඒත් එක්ක අපේ ශරීරගත වෙනවා. ඒ අපි ශරීරගත වෙන වතුර විතරක් නෙවෙයි රසායනික තෙල් පොහොර භාවිතා කරලා ගන්න ආහාරවලින් අපේ ඉන්ද්‍රියන්වල දුර්වල කරන්න උත්සාහ කරනවා බැර ලෝහින්ද. මෙන්න මේ කාරණාව සැලකිල්ලට අරගෙන තමයි අද ජනතාවට කාබනික පොහොර භාවිතා කරන්න රජයේ ප්‍රතිපත්තියක් හැටියට තීන්දුවක් ගත්තේ. අද මේ වන විට රජයක් හැටියට ගත්තාම සර්ව සම්පූර්ණ නැහැ. නමුත් ප්‍රශ්නයක් ඇති වුණාම යම්කිසි ප්‍රශ්නයක් පිළිබඳව හඳුනා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ අනුව ගත්තාම රටේ ජනතාව බුද්ධිමත් අයට කාබනික පොහොර භාවිතා කරලා වගා කරන්න නොමිලේ කාබනික පොහොර ලබා දෙන්නත්, ඒ වගේම විවෘත වෙළඳ පොළේ රසායනික පොහොරත් අවශ්‍ය නම් අරගෙන වගා කරන්න පසුබිමක් හදා ගන්නත් අවශ්‍ය පදනම් හදලා තියෙනවා රජයක් හැටියට. ඒක තමයි රජයේ වගකීම. එක පැත්තකින් රටේ ජනතාව කුසගින්න තියන්න පුළුවන් කමක් නැහැ. ඔවුන්ගේ ආහාර වේල අපි සුරක්ෂිත කරන්න ඕන. ඔවුන් ලබා ගන්න ආහාර වේල සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන. ඒකට අවශ්‍ය පදනම් හැදීමේ වගකීම අපිට තියෙනවා. අපි ඉඩම් පිළිබඳව කතා කරනකොට ඉඩම් ටික ආරක්ෂා කරගන්න ඕනේ. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නා විදිහට මේ පරිසරයේ සුරක්ෂිතීමේ ක්‍රියාවලිය තුළ විශේෂයෙන් පස සංරක්ෂණය කිරීම ආරක්ෂා කිරීමේ වගකීම අප තියෙනවා. සෝදාපාලුවන් ලක්වන අවස්ථාවල් අපි දකිනවා. ඒ වගේම සමහර තැන්වල මිනිස් ක්‍රියාකාරකම් හින්දා පස ඛාදනය වෙන තත්වයකට, නාය යන තත්වයකට, අපේ
මහපොළොව සීමා
සහිත වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඉඩම් සංවර්ධන ආඥාපන සංශෝධනය කරන වෙලාවේදී අපි ඉඩමේ අයිතිය මහජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා වගේම පස සංරක්ෂණය කරලා ඉඩම් සුරක්ෂා කිරීමේ වගකීමත් බාර ගන්න අවශ්‍ය කියන එක මතක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මගේ කතාව මෙතකින් අවසන් කරනවා.
බොහොම ස්තුති ගරුව මහත්මනි. ඊළඟට එස් ශ්‍රීධරන් මහත්මයා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
ගෞරව තලමෙදාංගම උරුපිනරවර්ගලේ, இன்றைய தினம் காணி சம்பந்தமான இந்த தலைப்புகளிலே மிக முக்கியமான ஒரு விடயத்தையும் நான் பதிவு செய்ய விரும்புகிறேன். கடந்த 2022 3 19 இந்த நாட்டினுடைய பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்கள் ஜாழ்ப்பாணம் மட்டுவில் பகுதியிலே ஒரு பொருளாதார மத்திய நிலையத்தை திறந்து வைப்பதற்காக வருகை தந்திருந்தார். வருகை தந்த பொழுது இந்த நாட்டிலே 2009 வரை வலிந்து காணாமல் ஆக்கப்பட்ட பல்லாயிரக்கணக்கான பிள்ளைகளின் தாய்மார் தந்தையர்களினுடைய உறவுகள், தாய்மார்கள் தங்களுடைய கவலைகளை கண்ணீரை தெரிவிப்பதற்கு அந்த இடத்திற்கு சென்றிருந்தார்கள். அவர்கள் பேருந்திலே சென்ற பொழுது அந்த இடத்திலே வருகை தந்த போலீசார் அவர்களை பேருந்தால் இறங்க விடாமல் இறங்கியவர்களை தாக்கி குண்டுக்கட்டாக தூக்கி மிக கேவலமான முறையிலே இந்த நாட்டினுடைய போலீசார் நடந்து கொண்டது வரலாற்றிலே ஒரு துக்கமாக பதிவு செய்யப்பட வேண்டிய விடயமாகும். நான் இதனை இந்த உயர்ந்த சபையினூடாக என்னுடைய கண்டனத்தை பதிவு செய்கின்றேன். மிக முக்கியமாக பல நாட்களாக, பல வருடங்களாக, குறிப்பாக 5 ஆண்டுகளை கடந்து தங்களுடைய பிள்ளைகள் வருவார்கள் என்பதற்காக போராடி கொண்டிருக்கின்ற இந்த தாய்மார்கள் அந்த இடத்திலே சென்று தங்களுடைய கருத்துக்களை, அவலங்களை முன்வைப்பதற்கு முனைந்த பொழுது போலீசார் இவ்வாறு நடந்து கொண்டது மிகவும் ஒரு கேவலமான விடயமாகும். அதிலும் பெண்களை ஒரு ஆண் போலீசார் தொட முடியுமா, தூக்க முடியுமா, அவர்களினுடைய கை கால்களை பிடித்து இழுக்க முடியுமா, கால்களால் உதைத்திருக்கிறார்கள் போலீசார். அவ்வளவு வீடியோ காட்சிகளையும் நீங்கள் பார்க்க முடியும். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இது நடந்தது ஒரு மிக கேவலமான விஷயம். இதற்கு முன்னர் ஒரு வாரத்திற்கு முன்னர் கொழும்பிலே இலங்கையினுடைய பிரதான எதிர்கட்சி ஜனாதிபதி செயலகத்துக்கு முன்னாலே பல்லாயிரக்கணக்கான மக்களை கொண்டு ஒரு பெரிய போராட்டத்தை முன்னெடுத்திருந்தார்கள். அவ்வாறு போராட்டம் முன்னெடுக்கப்படுகிற பொழுது சிங்கள மக்கள் சவப்பட்டிகளோடு வந்து போலீசார் மீது அந்த சவப்பட்டிகளை எறிந்து இருந்தார்கள். அப்பொழுது வேடிக்கை பார்த்து கொண்டிருந்த போலீசார் தங்களுடைய பிள்ளைகளை தேடி வந்திருக்கிற தாய்மார் மீது மட்டும் மிக கேவலமான முறையில் நடந்தது ஒரு இன ரீதியான வேறுபாட்டை இந்த மண்ணிலே காட்டுகிறது என்பதை நீங்கள் எல்லோரும் அறிந்து கொள்ள வேண்டும். இந்த நாட்டில் இருக்கின்ற நிலைமை, பொருளாதார கஷ்டம், இந்த நாடு ஒரு மோசமான நிலைக்கு போற சூழலிலும் இன்னும் அந்த இனவாதம் என்ற அடிப்படையில் தான் போலீசாரும் இந்த நாடும் செயல்படுகிறது என்பதைத்தான் இந்த ஒவ்வொரு செய்திகளும் காட்டி நிற்கிறது. ஆகவே இந்த நாட்டின் உயர்ந்த சபையினுடைய இவ்வளவு மனிதாபிமானமாக நடக்க வேண்டியவர் அவர் ஜனாதிபதியாக இருந்த பொழுதுதான் இவ்வளவு பேரும் காணாமல் ஆக்கப்பட்டு கொல்லப்பட்டார்கள். இலங்கையில் நடைபெற்ற ஒரு பாரிய இனப்படுகொலைக்கு அவர் காரணமாக இருந்தார். இன்று அவ்வாறான ஒருவர் போகிற பொழுது நியாயம் கேட்டு தங்களுடைய பிள்ளைகளுடைய உயிர்களை கேட்டு அவர்களை காட்டுங்கள் என்று கேட்ட தாய்மார் மீது நடந்த இந்த சம்பவம் மிக கேவலமான ஒரு சம்பவம். இலங்கையின் வரலாற்றில் இது ஒரு கேவலமாக பதிவு செய்யப்பட வேண்டிய சம்பவம். ஆகவே இந்த நாட்டுக்கு இது ஒரு வெட்கமானது. நீங்கள் வெட்கப்பட வேண்டும். இவ்வாறு நடந்து கொண்டதற்காக இந்த நாட்டினுடைய மக்கள் வெட்கப்பட வேண்டும். நாட்டு இந்த மக்களை பிரதித்துவப்படுத்துகின்ற சிங்கள தலைவர்கள் நீங்கள் வெட்கப்பட வேண்டும். ஏனெனில் சிங்கள மக்களுக்கு ஒரு வகையான சட்டத்தையும் தமிழ் மக்கள் மீது இன்னொரு வகையான சட்டத்தையும் நீங்கள் பிரயோகிப்பது மிகவும் மோசமானது. காலிமுக திடலிலே போராடுகிற சிங்கள மக்களை நீங்கள் உங்களுடைய மக்களாக பார்க்கிறீர்கள். அதே நேரத்தில் தங்களுடைய குழந்தைகளை இழந்து காணாமல் போன உறவுகளுக்காக கண்ணீர் வடிக்கிற தமிழ் தாய்மார்களை இன்னொரு இனம் சார்ந்து நீங்கள் பார்க்கிறீர்கள். ஆகவே அந்த அடிப்படை இனவாதத்தோடு பார்க்கிற இந்த செயல்பாட்டை நான் இந்த இடத்திலே மிக வன்மையாக கண்டனம் செய்கின்றேன். மிக முக்கியமாக இன்று நாட்டிலே பொருட்களின் விலை அதிகரித்திருக்கிறது. மக்கள் எல்லாரும் வரிசையிலே நிற்கிறார்கள். பாடசாலைக்குரிய வினாத்தாள்கள் பரீட்சைகளை வைக்க முடியாமல் அரசாங்கம் வினாத்தாள் இல்லை என்று சொல்கிறது. அதற்குரிய தாள்கள் இல்லை என்று பத்திரிகை அடிப்பதற்கு நிறுவனங்கள் தாள்கள் இல்லாமல் பக்கங்களை சுருக்கி இருக்கிறது. இந்த நாட்டிலே எரிவாயு இல்லை, எரிபொருட்கள் இல்லை. விடிந்தால் மக்கள் வரிசையிலே நிற்கிறார்கள். ஆனால் இதை தமிழ் மக்கள் பல ஆண்டுகளுக்கு முதலே அனுபவித்தவர்கள். இலங்கையிலே 1980களில் இந்திய ராணுவம் வந்தபொழுது அமைதி காக்கும் படையாக வந்தபொழுது 88-89 ஆண்டுகளில் இவ்வாறு தாள்களுக்கு தட்டுப்பாடு வந்து 90களிலெல்லாம் இது மிக மோசமாக இருந்தது. இந்திய ராணுவம் போன பிறகும் இலங்கையிலே பொருளாதார தடையை சந்தித்தவர்கள் தமிழர்கள். அந்த காலங்களில் எல்லாம் பரீட்சைகளை நடாத்துவதற்காக புல்ஸ்கா பேப்பரிலே பரீட்சை வினாத்தாள்களை அடித்து அந்த நேரத்தில் இந்த பரீட்சைகள் வன்னி பகுதிகளிலும் யாழ்ப்பாணத்திலும் நடத்தப்பட்ட வரலாறு உண்டு. பல புத்தகங்கள் அந்த காலத்திலே வெளியீடு செய்யப்படுகிற பொழுது புல்ஸ்கா தாளிலே புத்தகங்களாக வெளியீடு வந்தது. அதனை விட சீமேந்து தாள்களில் பிரவுன் பேப்பர்களில் பத்திரிகைகள் அடித்த வரலாறுகள் தமிழர்களுக்கு தெரியும். இது சிங்கள மக்களுக்கு புதிதாக இருக்கலாம். ஆனால் அன்புக்குரிய சிங்கள மக்களுக்கு நான் இந்த உயர்ந்த சபையினூடாக ஒரு வேண்டுகோள், இந்த நாட்டில் இருக்கின்ற சிங்கள தலைவர்கள் இன்னும் ஒரு நேர் பாங்கோடு சிந்திக்க தயாரில்லை. நீங்கள் தெரிவு செய்தவர்கள் இன்று உங்கள் மீது சவாரி விடுகிறார்கள். ஆனால் இந்த பொருளாதார தடை என்பதை 20 வருஷங்களுக்கு மேல் நாங்கள் அனுபவித்தவர்கள், தமிழர்கள் அனுபவித்தவர்கள். வாழ முடியாமல் ஒரு சிமெண்ட்டுக்கு, ஒரு கம்பிக்கு, ஒரு பெட்ரோலுக்கு, உணவு பண்டங்களுக்கு, பால்மா பேக்கெட்டுக்காக தமிழர்கள் எத்தனையோ துன்பங்களை சந்தித்தவர்கள். இப்பொழுதுதான் சிங்கள மக்கள் இந்த நாட்டில் இந்த துன்பங்களை சந்திக்க தயாராகி இருக்கிறார்கள். அவர்கள் இப்பொழுதுதான் வரிசையிலே நிற்கிறார்கள். இதுவரை இந்த வரிசையிலே காத்திருந்த 4 பேர் இறந்திருக்கிறார்கள். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, நீங்களும் ஒரு மனிதாபிமானம் கொண்டவர், உங்களுக்கும் தெரியும். பெட்ரோலுக்காக, எரிபொருளுக்காக, எரிவாயுவுக்காக வரிசையில் நின்ற இலங்கையைச் சேர்ந்த 4 பேர் உயிரிழந்திருக்கிறார்கள். இது இந்த நாட்டுக்கு வெட்கம் இல்லையா, கேவலம் இல்லையா? இந்த நாட்டுக்கு பிரபாகரனுடைய காலத்திலே எவ்வளவு நல்லதாக நடந்தது என்று ஒரு ராணுவத்தைச் சேர்ந்தவர் சிங்கள மொழியிலே சொல்லுகிறார். சிங்கள பெண்கள் கேட்கிறார்கள், நீங்கள் பிரபாகரன் காலத்தில் கொடுத்திருக்கலாமே என்று. அவ்வளவு தூரம் இந்த நாட்டிலே அந்த மக்கள் கேட்கிற அளவுக்கு எவ்வளவு தூரம் இந்த அரசாங்கத்தினுடைய பலஹீனம் மிக மோசமாக இருக்கிறது. பிரபாகரன் காலத்திலே யாரும் பட்டினியால் செத்ததாக நீங்கள் அறிந்தீர்களா? பிரபாகரன் காலத்திலே யாரும் இவ்வாறு வரிசையில நின்று எரிவாயுக்காக, எரிபொருளுக்காக நின்று செத்ததாக நீங்கள் வரலாறு கேள்விப்பட்டிருக்கிறீர்களா? ஆனால் இந்த நாட்டிலே நீங்கள் இவ்வாறு நடந்து கொண்டீர்கள். நீங்கள் உதாரணமாக முள்ளி வாய்க்காலிலே கஞ்சிக்காக குழந்தைகள் வரிசையில் இருந்தார்கள். அப்பொழுது பராஜ் குண்டுகளை வீசி அந்த குழந்தைகள் கொல்லப்பட்டார்கள், கர்ப்பிணி தாய்மார்கள் கொல்லப்பட்டார்கள், பெண்கள் கொல்லப்பட்டார்கள். இந்த கேவலமான விஷயங்களை எல்லாம் செய்தது இந்த இலங்கை நாட்டினுடைய படைகளை வைத்து இன்று இருக்கிற இதே அரசாங்கம் தான் செய்தது. ஆனால் அந்த கர்ம வினையை இன்று நீங்கள் அனுபவிக்கிறீர்கள். அது உங்களை சூழ்ந்திருக்கிறது. ஆனால் அன்புக்குரிய சிங்கள மக்கள் துன்பப்படுவதை, வேதனைப்படுவதை, தெருக்களிலே இறப்பதை நாங்கள் ஏற்றுக்கொள்ளவில்லை. நாங்கள் அவர்களுக்காக அனுதாபப்படுகிறோம். நாங்கள் அவர்களுக்காக மனிதாபிமான அடிப்படையில் சிந்திக்கிறோம். அன்புக்குரிய அவர்கள் சிங்கள சகோதரர்கள், அவர்கள் தங்களுடைய துன்பங்களை மறந்து வாழ வேண்டும் என்று நினைக்கிறோம். ஆனால் இதே சம்பவங்கள் எங்கள் மண்ணிலே நடக்கிற காலத்தில் நாங்கள் செல்லுகளுக்கும் விமான குண்டு வீச்சுகளுக்கும் பொஸ்வரஸ் குண்டுகளுக்கும் கொத்தணி குண்டுகளுக்கும் கொல்லப்பட்ட பொழுதெல்லாம் அதனை ஒரு நாட்டின் விடுதலையாக, ஒரு தேசத்தின் விடுதலையாக, இனப்படுகொலையை மறைத்து செய்த இலங்கை அரசாங்கம் இன்று அதனுடைய விளைவுகளை அனுபவிக்கிறது. நான் இப்பொழுதும் கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களை நான் ஒன்றை குறிப்பிடுகிறேன். இந்த நாட்டிலே 2 தேசிய இனங்கள் உண்டு, தமிழ் தேசிய இனம், சிங்கள தேசிய இனம். இந்த இனங்களுக்கு இடையில் ஒரு ஒற்றுமையான அனைத்து செல்லுகின்ற ஒரு சகோதர உணர்வு சிங்கள தலைவர்களுக்கு வராத வரைக்கும் இதைவிட மோசமான பொருளாதார சிந்தனைக்குள்ளும், இதைவிட மிக மோசமான ஒரு அதல பாதாளத்துக்குள்ளும் இலங்கை போக போகிறது. ஆகவே அதிகாரங்களை பகிர்ந்து ஒரு சமஷ்டி அடிப்படையிலே இந்த மண்ணிலே உலகத்திலே இல்லாத ஒன்றை நாங்கள் கேட்கவில்லை. உலகத்திலே இருக்கின்ற நீதியான நியாயமான ஒரு கௌரவமான அரசியல் தீர்வை முன்வைத்து இந்த நாட்டின் பொருளாதாரத்தை கட்டி வளர்க்க நீங்கள் தயாராகுங்கள். அவ்வாறு இந்த மண்ணிலே எந்த ஒரு சிங்கள தலைமகன் முன்வருகிறானோ அவன் தான் இந்த நாட்டினுடைய மகா மனிதனாக மாறுவான். அவ்வாறான ஒரு சிங்கள மகனை உருவாக்குங்கள் சிங்கள மக்களே. அன்புக்குரிய இந்த நாட்டினுடைய சிங்கள மக்களை நான் கேட்பது, உங்களுக்கு தலைமை தாங்கக்கூடிய, உங்களை நேசிக்கக்கூடிய, சிங்கள மக்களை தன்னுடைய விசுவாசிக்கக்கூடிய ஒரு சிங்கள தலைமகனை உருவாக்குங்கள். அவ்வாறானவர் தான் இந்த மக்களை அணைத்து இந்த நாட்டினுடைய இருக்கிற
வழிநடத்தக்கூடியவராக
வருவார் என்பதை நான் இந்த இடத்திலே உறுதிபட கூறுகிறேன். ஆகவே இப்பொழுதும் கூட காலம் செல்லவில்லை. உங்களுக்கு ஒரு நல்ல பாடத்தை வரலாறு தந்திருக்கிறது, காலம் தந்திருக்கிறது. அதை சரியாக கற்றுக்கொண்டு நீதியின் அடிப்படையில் நீங்கள் செய்து கொண்ட தவறுகளின் அடிப்படையில் குற்றங்களை உணர்ந்து நீதியும் உண்மையும் வெளிப்படும் வகையிலே ஒரு தீர்வுக்கு தயாராகுங்கள். அது இந்த நாட்டை மட்டுமல்ல இந்த நாட்டையும் சுயுத்தமடைய வைக்கும் என்பதை நான் உறுதியாக இந்த இடத்துல தெரிவித்து நிறைவு
செய்கின்றேன்.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනතේ අද රෙගුලාසි ඉදිරිපත් කරන අවස්ථාව මම හිතන්නේ අවුරුදු 85ක කාලය තුලදී විශේෂම පනත් සංශෝධන එහෙම නැත්නම් රෙගුලාසි අද මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කිව්වොත් නිවැරදි. ඉතාමත් වැදගත්, ජනතාවට වැදගත් සහ වටිනා රෙගුලාසි අද මේ අවස්ථාවේ ඉදිරිපත් කරා. ඒ වගේම පසුගිය සැසිවාරයේ පනත සංශෝධනය කරද්දී ඉතාමත් වැදගත් ජනතාවට අඩු ආදායම් ලාභී ජනතාව විශේෂයෙන්ම ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ නිසා මා ප්‍රථමයෙන්ම අපේ ගරු අමාත්‍යතුමාට එතුමා මේ පිළිබඳව හොඳට හදාරලා මේ රෙගුලාසි ඉදිරිපත් කිරීම පිළිබඳව අපේ ගෞරවනීය ස්තුතිය අපි මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි. මේ තුලින් පසුගිය මේ අවුරුදු 85 තුලදී කාලෙන් කාලයට සංශෝධන ගෙනාවත් මම හිතන්නේ පවුල් වල ආරවුල් ඇති වෙලා පවුල් නැත්තටම නැති වෙලා ගිහිල්ලා තියෙනවා මේ ඉඩම් වල තියෙන ගැටලු නිසා. ඒක නිසා අද ඒක ඉතාමත් වැදගත්. මේ අනුබෙදුම් සීමාවන් වෙනස් කිරීම අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනි. වාරි ඉඩම් වලට අක්කර එකහමාරේ ඉඳලා අක්කරේ දක්වා, ඒ වගේම ගොඩ ඉඩම් වලට තමන්ගේ පළාත් පාලන ඒ බල ප්‍රදේශයට අනුව එකත් ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට දකිනවා. එක් එක් බල ප්‍රදේශයේ වෙනස් වෙන්න පුළුවන්, පර්චස් 6 වෙන්න පුළුවන්, පර්චස් 10 වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාව අපිට ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ නිසා අනු වෙදුම් වලට මේ ආකාරයෙන් වෙන්කරන්න හැකිවීම පිළිබඳව අපි සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම අපි උදාහරණයක් ගත්තොත් එහෙම වාරි ඉඩමක් තිබ්බ තමන් පියාට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා නම් මේක අක්කර එකහමාර ගානේ බෙදන්න ගියොත් එහෙම බෙදන්න වෙන්නේ දරුවෝ දෙන්නට පමණයි. අක්කර 3ක් තිබ්බ ගොවියෙක්ට. ඉතින් ඒ කාරණේ අද වෙනස් වෙලා තියෙනවා. ඒක ඉතාමත් වැදගත් කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි වාණිජ ඉඩම්. අද වාණිජ ඉඩම් ක්‍රමක්‍රමයෙන් මේ නාගරීකරණයත් සමග මේ කර්මාන්ත ඇතිවීමත් තාක්ෂණයත් සමග අද අඩු වෙලා තියෙනවා. ඒක ප්‍රධාන කාරණාව. අද එදා තිබුණු තේ ඉඩම් ටික අද නැහැ. රබර් එදා ලක්ෂ 2කට වඩා හෙක්ටයර් තිබ්බ ප්‍රමාණය අද ලක්ෂයට වඩා අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේක ඉතාමත් වැදගත් කාරණාවක්. මේක මේ දරුවන්ට ලබා දෙනවා වගේම ඒක වගා කිරීම සඳහාත්, ඒ වාණිජමය වගා කිරීම සඳහා අද වෙනකොට අපේ අමාත්‍යාංශ වලින් ඒ බලපත්‍ර එහෙම නැත්නම් සහනාධාර ලබා දෙන්න අක්කරයට වඩා අඩු ප්‍රමාණයට පවා හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මධ්‍යම පන්තියේ අක්කර 5 ඉඳලා 2.5 මහිත 2 දක්වා අඩු කරලා තියෙනවා. ඒකම ඉතාමත් වැඩගත් කාරණාවක්. ඉතින් මේ වගේම ඊළඟට දීමනා පත්‍රය අවලංගු කිරීමේ සංශෝධන කිරීම ඒකත් හැකියාව තියෙනවා. මේක ලොකුම ගැටලුවක්. මේක ජනාධිපතිතුමාගේ අත්සනෙන් ලබා දෙන්න ගිහිල්ලා සමහරක් කරාවට අවුරුදු 1.5කට වඩා අවුරුදු 5 වෙලක් තියෙනවා. ඒ වගේ කාලයකදී අර හිටපු මේ දෙමව්පිය එහෙම නැත්නම් පියා අන්තිමේ මිය ගිහිල්ලා ඒක ඊට පස්සේ ලොකු තවත් අර්බුදයක් ඇති වෙන්න තියෙනවා. ඉතින් මේකෙදී අපි තාමත් වැදගත් කාරණාව තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේක මං හිතන්නේ සතියක වැනි
පොඩි කාලයක් තුලදී වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මෙවැනි සංශෝධන ඇත්තරම ගේන්න තිබ්බේ මීට වඩා අවුරුදු ගානකට කලින්. නමුත් මේක පිළිබඳව මේ හොඳින් අධ්‍යයනය කරලා ඒ කටයුත්ත කිරීම පිළිබඳව අපි සතුටටපත් වෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි කාරණේ ඊළඟට දැන් තියෙන අර සංශෝධනයක් මම හිතන්නේ 1980 ගණන් වල එහෙම නැත්නම් 90 ගණන් වල ගෙනාව අර රේඛාචිත්‍ර අවශ්‍යතාවයක් නැහැ කියලා. ඉතින් මේකේදී අපි දන්නවා මේ හරියට මේ ටික බෙදුම් එහෙම නැත්නම් සීමාව ටික නැතුව ආරවුල් ඇති වෙලා පවුලේ සහෝදර සහෝදරියන් මේ ජීවිතාක්ෂයට පවා පත් වෙච්ච ගැටලු කාරණා තියෙනවා විශේෂයෙන්. ඒ නිසා මේක ඉතාමත් වැදගත් කාරණාවක්. මේකේ සමහරක් වෙලාවට වියදම යන්න පුළුවන් වැඩිපුර. මේකේ ජනතාවට යම්කිසි බරක් වෙන්න පුළුවන්. නමුත් මේ රේඛා චිත්‍ර ඇඳීම අවශ්‍යතාවය තියෙනවා. ඒකේ සංශෝධනය කරේ මම හිතන්නේ එදා මේ ඒක ඉතාමත් කඩිනමින් පවුලයට ලබා දෙන්න කියලා. නමුත් ඒකෙන් උනේ ඊටත් වඩා ලොකු ගැටලුවක්. ඒක අද නැවත සංශෝධනය කිරීම පිළිබඳවත් අපි සතුටට පත් වෙනවා. ඊළඟ කාරණාව දීමනා පත්‍රයේ ගොඩක් දුරට මේව හදලා මේව වංචාවට හදලා යම් කිසි පුද්ගලයෙක් නැති වුණා නම් පවුලේ ආරවුලක් තියෙනවා නම් වෙනත් පුද්ගලයෙක් අර ඉන්න වංචනිකයන් ගිහිල්ලා මොකද කරන්නේ? ඒ දීමනා පත්‍රය හදනවා. හදලි වෙලා ඒක ගිහිල්ලා රෙජිස්ටර් කරලා දාලා ඒක විකුණනවා වෙනත් කණ්ඩායමකට තුන්වෙනි පාර්ශ්වයකට. ඉතින් මේකෙදි ජනාධිපතිතුමාට හැකියාවක් තියෙනවා ඒ දීමනා පත්‍රය යම්කිසි ආරවුලක් ඇති වෙලා තියෙනවා නම් එමත් නැත්නම් මෙතන වංචාවක් සිදු වෙලා තියෙනවා නම් ඒක ජනාධිපතිතුමාට වෙනස් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේකත් ඊටමත් වැදගත් කාරණාවක් හැටියට මා දකින්න. ඉතින් මේ කාරණා තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ණය ලබා ගැනීම. දැන් තියෙන මේ දීමනා පත්‍රයේ ලැබුණත් ණය දීමනා පත්‍රයේ ලබා ගන්න හැකියාවක් නැහැ. එතන පවුලේ ගැටලු තියෙනවා. ඊළඟට ණයක් ලබා ගන්න බෑ. එම නැත්නම් සින්නක්කර මේ යම්කිසි මේ මූල්‍ය ආයතනයකට ලබා දෙන්න හැකියාවක් නැහැ. ඉතින් මේක අද වෙලා තියෙනවා මේ තුලින් මේ සංශෝධනය තුලින් ඒක වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට ගත්තහම මම දැක්ක අද උදේ වාසුදේව අමාත්‍යතුමා උදේ සඳහන් කරපු ආකාරයට මේකෙන් අනිත් පැත්තට අපි අතුරු ප්‍රතිඵලයකුත් එන්න පුළුවන් ගරු ඇමතුමා. ඒක නිසා මම හිතන්නේ එතුමා හොඳ යෝජනාවක් ඉදිරිපත් කරා. ඒක මේ සංශෝධනයේ මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න බැරි වුණත් ඉදිරියේදී ඒ සංශෝධනත් කළා අපි නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්. මේ ඇත්තරම මේ පුද්ගලයන් මේ අඩු ආදායම් ලාභී පුද්ගලයන් අවසානයේදී තමන්ගේ ඉඩමත් නැති කරගන්නවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගිහිල්ලා ඒක වෙනත් කණ්ඩායමක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒක ඒ සංශෝධනය ගැනත් අපි මේ සලකා බැලිය යුතුයි. ඒ වගේම තමයි මේ දඩුවෙක් පාසලට දාන්න ගියාපුවම තියෙන ගැටලුව. දරුවා සමහරක් වෙලාවට පාසල මායිමේ ඉන්නේ. මේ ඉඩම මායිමේ ඉන්නේ. නමුත් දරුවාගේ පියාට නැමේ පියාට නැතුව තමන්ගේ 100ට තියෙන ඔපුවක් නම් දරුවාව ගන්නෙ නැහැ. පාසල පෙනිපෙනි ඒ පාසලට යන්න දරුවාට හැකියාවක් නැති වෙනවා. ඒ නිසා මේක මේ ඒකත් මම හිතන්නේ ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට මා දකිනවා. ඒ වගේම පසුගිය සභා වාරයේදී සංශෝධන ඉදිරිපත් කරා. ඒ පිළිබඳවත් සඳහන් කරන්න ඕනේ. ඒතර අපිට අවස්ථාවක් තිබුණා. ඉතාමත් කෙටි කාලයකින් ඒක මුළු සභාවේම සම්මත වුණා. මේකේ අපිට දැන් කාන්තාවන් ගැන කතා කරලා ඇත්තරම මේ අපේ ගරු අමාත්‍යතුමා ඒකට මූලිකත්වය ලබා දීලා කාන්තාවන් වෙනුවෙන් එදා භුක්ති විඳින කෙනෙක් නැමේ වැඩි පවුලේ වැඩිමහල්ම මේ පිරිමියාට තමයි ඒ ඉඩම ලැබෙන්නේ. ඊළඟට ඒක නොබෙදුම්ව තිබ්බනම් ඒක ලොකු ගැටලුවක් වෙලා අන්තිමට ඒකේ ජීවත් වෙන පුද්ගලයාටවත් නැති වෙනවා. කාන්තාවන් කොහොමදත් නැති වෙනවා. ඉතින් මේක වෙනස් කිරීම ඉතාමත් වැදගත් පසුගිය සංශෝධනයෙන්. ඒක වැදගත් කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඒ නිසා මේ සංශෝධන තුලින් අපේ ජනතාවට විශාල සහනයක් සෙතක් වත් වෙලා තියෙනවා. පසුගිය දවස්වල අපේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ඒ ඉඩම් බෙදා දීමේ වැඩපිළිවෙල යටතේ අපි ඉඩම් ලබා දුන්නා. ඒකෙදි ලබා දුන්න අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මම හිතන්නේ අපි ඉඩම් කොටස් 150ක් පමණ ලබා දුන්නා. ඒ වගේම ප්‍රමාණයක් තියෙනවා මේ සංශෝධන නැති නිසා. ඒ වගේම ප්‍රමාණයක් නතර වෙලා තියෙනවා බෙදුම් නඩු නිසා, බෙදුම් ගැටලු නිසා. මේකෙදි වැඩිමහල් මේ කෙනාට ලබා දෙන්න ඕනේ. ඒකේ භුක්ති විඳින ගැහැණු දරුවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දඩුවෙක් වෙන්න පුළුවන්. ඒ ගැහණු පිරිමි ભેදයක් නැතුව මේක ක්‍රියාත්මක කරන නිසා ඔක්කොම හිර වෙලා තිබුණා. ඒ නිසා ඒවත් දැන් අපිට ඒවා විසඳාගෙන ඒ ඉතුරු වෙලා තියෙන මේ ඉඩම් කට්ටි ටික ලබා දෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ප්‍රායෝගිකම අපි අතින් කාර්යයක් තමයි දැන් අධිවේගී මාර්ගය මධ්‍යම අධිවේගී මාර්ගයේදී අපි ඉඩම් ටික බෙදලා දුන්නා. ඉඩම් ටිකට ඒ අවශ්‍ය කරන මේ වන්දි ලබා දුන්නා. එතකොට මේකේ බහුතරයක්
තියෙනවා මිනිත්තු දෙකක කාලයක්.
හරි අවසන් කරනවා. මේකේ බහුතරයක්ම තියෙනවා අපිට මේ වන්දි ටික ලබා ගන්න බැරුව. නඩු ගිහිල්ලා ඒකෙන් උත් අවසානයක් නැහැ. ඊට පස්සේ මේකේ භුක්ති විඳින වෙනම පුද්ගලයෙක් වෙනත් දිස්ත්‍රික්කයක වෙනත් ගමක ජීවත් වෙන වැඩිමහල් පිරිමියා වෙන්න පුළුවන්. එයා ඇවිල්ලා මේකට මේ වන්දි මුදල් ටික ලබා ගන්න හදනවා. වන්දි මුදල් අරන් තියෙනවා. ඒ නිසා මේක මේ පනත සහ පසුගිය සතියේ තිබ්බ සංශෝධන ඉතාමත් වැදගත් කාරණාවක් කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරමින් නැවතත් අපේ ගරු අමාත්‍යතුමා ඇතුළු ඒ අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ට ඉතාමත් කාලෝචිත පනතක් ගේම් පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මන් නිහඬව ඔබමත් විසින්.
බොහොම ස්තුති ගරු අමාත්‍යතුමනි. ඊළඟට ගරු ජේසි අලවත්වල මැතිතුමා ඔබතුමාට මිනිත්තු 5ක් කාලයක්
තියෙනවා. ගරු මූලාසනනුර මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ඉඩම් සංවර්ධන ආඥා පනතේ රෙගුලාසි සම්බන්ධයෙන් සාකච්ඡා කරන වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනි අපේ රටේ මේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සිට අපේ රටේ ජනතාවට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මුලින්ම මතක් කරන්න ඕනි අපි නිදහස ගත්තට පස්සේ ඩී.එස්. සේනානායක මැතිතුමා එතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියේදී ඉන්න කාලෙත් ඒ කියන්නේ නිදහසෙන් පෙරත් අපේ රටේ ජනතාවට වගා කරන්න අවශ්‍ය ඉඩම් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරපු නායකයෙක්. ඒ නිසා තමයි එතුමාට පුළුවන් වුණේ අම්පාර දිස්ත්‍රික්කයේ ඒ වගේම අනුරාධපුර පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල අලුතෙන් ඉඩම් වගා කරන්න අනිකුත් දකුණේ ජනතාව අරන් ගිහිල්ලා ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ කාලේ ඉඩම් මඩ ඉඩම් සහ ගොඩ ඉඩම් කියලා ඉඩම් වර්ග දෙකක් අක්කර පහක් ඒ වගේ ඊට වැඩි ප්‍රමාණයක් පවුලකට ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයේ ඉඩම් ප්‍රමාණයක් තමයි ලබා දුන්නේ. දැන් අද වෙනකොට ජනගහනය වැඩි වීමත් එක්ක ඒ ඉඩම් ලබා දුන්න පිරිස්වල තවත් අනුපවුල් ගණනාවක් ඇති වෙලා වගා කිරීමට තියෙන භූමිය අඩු වෙලා විශේෂයෙන්ම ඉඩම් වල ප්‍රමාණය කුඩා වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්න ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දීමනා පත්‍ර ලබා දීගෙන ඉන්න අයට මේ අද ඉදිරිපත් කරන පනතෙන් යම් සහනයක් ලැබෙනවා. මොකද ඒ අයිතිය සම්බන්ධයෙන් එහෙම නැත්නම් Tamanda යමක් ක්‍රියාත්මක කරන්න වගා කරන්න හරි සංවර්ධනය කරන්න ඒ ඔප්පුව තියලා බැංකුවකින් තමන්ට ඒ සහනයක් ලබා ගැනීම අවස්ථාව මම හිතන්නේ තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි සතුටු වෙනවා. මොකද මේ ඉඩම්වල මේ රජයේ ඉඩම්වල පරිශීලනය ඉන්න විශාල පිරිසක් මේ අපිට නිසි අයිතිය ලබා දෙන්න බැරි වීම නිසා ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා තියෙනවා. ඒකෙදි ඇත්තටම බලපත්‍ර තත්ත්වයේ තියාගන්න නැතුව අපි පුළුවන් තරම් ඉක්මනට මේ ඉඩම්වල අයිතිය ඒ ජනතාවට ලබා දෙනවා නම් මේ ප්‍රශ්න ගොඩක් නිරාකරණය කරගන්න පුළුවන් කියන එක තමයි අපි පැහැදිලිව කියන්නේ. දැන් අද අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සතියේ දිනක ඇවිල්ලා ඉන්න වැඩි ප්‍රමාණයක් බැලුවාම ඒ ගොඩක් දෙනෙක් ඇවිල්ලා ඉන්නේ මේ රජයේ ඉඩම්වල ප්‍රශ්න විසඳ ගන්න. Tamanda දීලා තියෙන අවුරුදු ගාණක් දැන් පරම්පරාවෙන් තාත්තට හම්බෙච්ච ඉඩමේ දැන් දරුවෝ ඉපදිලා ඒ දරුවන්ට ගහක් කපා ගන්න සිද්ධ වුණත් ප්‍රාදේශීය ලේකම් ළඟට ගිහිල්ලා එහෙම නැත්නම් රජයේ නිලධාරීන් ළඟට ගිහිල්ලා
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ප්‍රශ්න ගණනාවක් රස්සියාදු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකට හොඳම විසඳුම තමයි මේ දීලා තියෙන ඉඩම් වල අයිතිය ඔප්පුවකින් මේ බලපත්‍ර හැටියට නෙමෙයි ඒ හිමිකරුවන් දැන් මේ වෙනකොට සමහර ඉඩම් වල පවුලේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඇත්තටම මේ සංශෝධනත් එක්ක මම හිතන්නේ අර පවුලේ වැඩිමලාට පිරිමි දරුවට කියන එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව සාධාරණ හැම කෙනාටම ඒ පරීක්ෂණයක් තියලා ඒ අයිතිය යන විදිහට ඔප්පු ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා නම් මේ ගැටලු ගණනාවක් අපිට නිරාකරු කර ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් ඉන්න නිලධාරීන්ට, විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ඉඩම් අංශයේ ඉන්න නිලධාරීන්ට මේ දෛනිකව තියෙන ප්‍රශ්න ගණනාවක් විසඳෙනවා. ඒ ඉතින් ඒ වගේම තමයි පැහැදිලිවම කියනවා, අද මේ රටේ අපි දන්නවා අපේ රටට අයිති වටිනාම ඉඩම්. අපි දන්නවා අද මෙතන හමුදා මූලස්ථානයේ එදා අක්‍ර ගණනාවක් විකුණලා දැම්මා චීන ශැංග්‍රිලා සමාගමට. ලෝකේ හමුදා මූලස්ථානයක් මං හිතන්නේ විකුණමු එකම රට. ඒ වගේම තමයි අද අද මේ වෙනකොට මේ ඇතිවලා තියෙන ප්‍රශ්නත් එක්ක අපේ රටේ ඉතාමත් වටිනා ස්ථාන ගණනාවක් අද විකුණමින් තියෙනවා. ඉතින් ඉඩම් ගැන කතා කරද්දි අපිට මේවා කතා නොකර ඉන්න බෑ. අපි අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට අපි පැහැදිලිව කියන්න ඕනි, අද මේ රටේ අර්බුදයක් ඇති කරලා ඒ අර්බුදය තුළින් මොකද කරන්නේ? අපේ රටේ වටිනාම ස්ථාන ගණනාවක් මේ වෙනකොට අපිට නේ විදේශිකයන්ට අද විකුණන තැනටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිම කියලා ආණ්ඩුවට මේ අර්බුදයේ ඇස්සෙත් මොකද කරන්නේ? අර්බුදයේ ඇස්සෙත් මේ රටේ වටිනා දේවල් විකුණමින් ඒ වගේම ඒ තත්ත්වය තුළ විශාල ගනුදෙනු අතයට සිදු කරමින් මේ රටට විශාල හානියක් සිදු කරනවා වර්තමාන
රජයේ.
ඒ නිසා විශේෂයෙන්ම මේකත් මතක් කරමින් ඔබතුමාට වෙලාව ලබා දීම පිණිසව ඉස්තුතුවත් වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුති ගරු මන්තෝනේ. ඊළඟට ගරු අමල් චින්තක මායාදෝන මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්.
බොහොම ස්තුති ගරු මුලාසන රුඩ මන්ත්‍රීතුමනි, අපේ ගරු SM චන්ද්‍රසේන ගරු ඉඩම් අමාත්‍යතුමා, මේ ඉඩම් සංවර්ධන ආඥා පනතේ සංශෝධන පිළිබඳව සංශෝධනත් එක්ක අද නව වැඩපිළිවෙලකට යෑම පිළිබඳව අපි ඉතාම සතුටු වෙනවා. මේ රටේ ඉඩම් ප්‍රශ්න ගණනාවකට මූණ දුන්න මිනිස්සු අපි. අපි දන්නවා පුංචි කාලේ ඉඳලා අම්මා තාත්තා ගෙන් දරුවන්ට ලැබෙන්න තියෙන සම්පතේ එක කොටසක් තමයි මේ ඉඩම් කියලා කියන්නේ. හැබැයි මේ අවුරුදු ගණනාවකට පස්සේ මේ ඉඩම් වල ප්‍රශ්න ටික විසඳගන්න සංශෝධනය කරලා අද මේ පාර්ලිමේන්තුව තුලින් ජනතාවට සහනයක් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව අපිට දැනෙන ලොකු සතුටක්. පහුගිය ආණ්ඩු කාලයේ ඊටත් එහා ගිය ආණ්ඩු කාල සීමාවල් තුල මෙවැනි දේවල් කරන්න මේ රටේ ඕනතරම් අවකාශය තිබුණා. හැබැයි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ජනතාවට ඇති වෙලා තියෙන දේවල් ගැන කතා කරනට වැඩිය එදා ඒ යහපාලන ආණ්ඩු කාලේ රට විනාශ කරන්න කරපු යුගයේ තමයි ඒගොල්ලෝ පළවෙනියෙන්ම ක්‍රියාත්මක කරේ. අපි දන්නවා අපේ පුත්තලන් දිස්ත්‍රික්කේ ගත්තාම පුත්තලන් දිස්ත්‍රික්කෙත් මේ ඉඩම් ගැටලු රාශියකට මුහුණ දීපු දිස්ත්‍රික්කයක්. විශේෂයෙන් බිම්සවිය වගේ වැඩසටහන් ගරු හැමතිතුමනි ක්‍රියාත්මක වුණා කියලා අපි දන්නවා. හැබැයි ඒ තුල වසර ගණනාවක් තිස්සේ අද වෙනකම් මේ රටේ තියෙන ඉඩම් ටික තවමත් මේ සමහර ඉන්න දෙපාර්තමේන්තුවල නිලධාරීන්ට මැඩුම් කටයුතු කරලා අවසන් කරන්න බැරි වෙලා තියෙනවා. අපිට ඒක එක පැත්තෙන් ලොකු කනගාටුවක්. මොකද අපි දන්නවා ඒ කාල වකවානුවල් වල ඉඩමක ආරවුලක් විසඳගන්න උසාවියකට ගියාම වසර ගණනාවක් ඉඩමේ ආරවුල යනවා. අර කතාවට කියන්නේ නිකන් ඉඩම් නඩුවක් වගේ කියලා. ඒ වගේ ආවේනික ක්‍රමවේදයකට එහා ගිය තත්ත්වයක් අද ගොඩනගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා මෙන්න මේ සංශෝධන තුලින්. විශේෂයෙන්ම අපි දන්නවා පුත්තලම දිස්ත්‍රික්කයේ ගරු ඇමතුමනි, මේ ඉඩම් වල යම් යම් ගැටලු මංගොල්ලකාරයන් බවට පත්කත්ත එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය නායකයෝ ඒ වගේම වෙනත් දේශපාලන නායකයෝ මේ ඉඩම් ඕන තරම් මංකොල්ල කාලා තියෙනවා. රජයේ ඉඩම් රජයට ලබා දිය යුතු බදු මුදල් අතපසු කරලා ඒ තමන් සංවර්ධනය කරගෙන තමන් ලාභ සාක්කුවට දාගත්තු ඕන තරම් උදවිය මේක තුළ ඉන්නවා. මේ වගේ කූට ඉඩම් ජාවාරම්කාරු සරල උදාහරණයක් වශයෙන් ගත්තාම අපේ ප්‍රදේශයේ ගත්තාම රයිගම් ඍණු කර්මාන්ත ආයතනය ගත්තොත් ඒ රයිගම් ඍණු කර්මාන්ත ආයතනය සම්පූර්ණයෙන්ම මේ රජයේ තියෙන ඉඩකඩම් අත්පත් කරගෙන බදු නොගව ඉන්න දැන් මේ අවස්ථාවේදී අපි දැකලා තියෙනවා. ඒ වගේම පුත්තලම වගේ ප්‍රදේශයේ අශෝක සිනමාහල වගේ ප්‍රධාන සිනමා ශාලාව සහිත රාජ්‍ය රජයේ සතු ඉඩම් වෙනත් පුජ්‍යලන්ට බදු දීම වල කටයුතු වලින් රජයේ විවිධ අකටයුතුකම් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා මම දැක්කා TNS සංවිධානයේ එයා පැත්තෙන් කිව්වා නේ හර්ෂ රාජකරුණ මන්ත්‍රීතුමා ඉතින් වෙන්දේසියක් තිබ්බා කියලා. දැන් අද රජයේ ඉතින් වෙන්දේසිය තියනවා කියලා. අපි දකින්න එකම කාරණාවයි පහුගිය රජයේ කාලය තුල අපි දැක්ක හම්බන්තොට වරාය සම්පූර්ණයෙන්ම විකුණලා දැම්මා. ඒ විකුණපු සල්ලි ටික වෙනම තැන්පත් කරලා පොඩ පොඩ අරගෙන අන්තිමේදී රටේ ඒ වෙච්ච මුදලට වෙච්ච දෙයක් නැති ආණ්ඩුව පහුගිය යාපාලන ආණ්ඩුව. අද ඒගොල්ලෝ කතා කරන නිකන් මැරිලා ඉපදිලා වගේ. ඒ වගේම මේ විශේෂයෙන්ම නැගෙනහිර ප්‍රදේශයේ ඉඩකඩම් ඒ සියල්ලක්ම දැන් උදාද මේ TNA සංවිධානයේ මම අහගෙන හිටියා ජාතිවාදී කතාවක් කර ශ්‍රීධරන් මන්ත්‍රීතුමා කතා කරා. මොකද හේතුව එදා යුද්ධය පැවති සමයේ ප්‍රභාකරන් උතුරේ දෙමළ ජනතාවට තමන්ගේ අයිතිය ලබලා දුන්නේ නැහැ. තමන්ගේ ඉඩකඩම් වල අයිතිය රැකලා දුන්නේ නැහැ. ඒ ජනතාව එදා ඕනතරම් ඩීසල් පෝලිං වල ඩීසල් නැතුව භූමි තල් නැතුව කන්න කෑම ටික නැතුව අගුපිල් ගානේ වැටි වැටි හිටපු කාලයක් තිබුණා. හැබැයි රජයක් කැටියට එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාලා අධිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාලා රජය තුල තමයි එදා දෙමළ ජාතික මිනිසුන් වෙනුවෙන් දෙමළ ජාතීන් වෙනුවෙන් එදා උතුරේ ජීවත් වෙච්ච මිනිසුන්ගේ අයිතිය රැකලා දුන්නේ. අද ජාතිවාදී පස්ස ගැන කතා කරලා ශ්‍රීධරල්ලා විලිලැජ්ජ නැතුව කතා කරනවා. එදා ආයුධ අතට අරගෙන මේ ජනතාව දෙමළ ජනතාව වෙනුවෙන් නෙමෙයි සමස්ත රටේ ජනතාව වෙනුවෙන් ආයුධ අතට ගත්ත මිනිස්සු තමයි ඔය අද මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අද කතා කරන්නේ විලිලැජ්ජ නැතුව. ජන සංහාරය ගැන කතා කරනවා. ජන සංහාරය ගැන කියනකොට අපිට දුක හිතෙනවා, කනගාටු හිතෙනවා. අපේ තමුන්නාසලගේ වගේ අපෙත් මේ දකුණ ඉන්න ජනතාව අදත් බලාගෙන ඉන්නවා. තමන්ගේ දරුවා යුද්ධයට ගිහිල්ලා ඒ යුද්ධයට ගිය දරුවා අදත් අපේ ගෙදරට එනකන් කියලා ඇඬු කඳුලෙන් ඉන්න අම්මලා තාත්තලා මේකේ තවත් ඉන්නවා කියන එක තමුන්නාසලා හොඳට මතක තියාගන්න. අපිට මේ යුද්ධයක් පටන් ගත්තේ මේ රටේ යුද්ධය පටන් ගත්තේ තමුන්නාසලා වගේ විවිධ දේශදෝයි අදහස් තියෙන මිනිස්සු. අපිට මේ එදා උතුරේ තමුන්නාසලා දන්නවා මේ අද මේ සමගි ජන බලවේගයට එකතු වෙලා ඉන්න එක්සත් ජාතික පක්ෂයේ උදවියට සම්බන්ධය තමයි එදා උතුරේ තිබිච්ච ওই පුස්තකාල ගිනි තිබ්බේ. ඒ අපිට මේ ගිනි තිබ්බේ. ඒ තිබිච්ච මිනිස්සු අද තමුන්නාසලා කිසි දෙයක් නොදන්න ගානට කතා කරනවා. ඒ ගැන බොහොම කනගාටු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා මේ බිම්සවියේ වැඩසටහන තුළින් ඒ වගේ මේ මැනුම් කටයුතු හරියට කරනවා. මොකද
ගරු සභාපතිතුමනි අපේ ගරු මන්ත්‍රීතුමාගේ කතාවේදී කියුණා මේ සමගි ජන බලවේගී ඉන්නවා කියලා මේ පුස්තකාලේට යාපනයේ ගිනි තියපු කවුරු හරි
නෑ එන ඔබතුමාට මේ වැරදිලා එහෙම නෑ
නම කියන්න කියලා නෝ අභූත චෝදනාවක් ඒක
ජාතික පක්ෂය දාලා සමගි ජන කියනකොට පොඩ්ඩක් නියම් කූන් කූන් ගන්නවා. ඒක ඉතින් ওই පොඩි පොඩි ඔය මගේ කතාව කරන්න දෙන්නේ නමුනස් ඉඳ ගන්න මම කතාව කරන්න දෙන්නේ ඉඳ ගන්න ඔතනින්
අමරසේන මන්තුමා
ගරු මන්ත්‍රීතුමා මේක අපිට විශාල අපහාසයක්. අපි දෙමළ මුස්ලිම් සියලු දෙනා අතර ඉන්නේ. කරුණාකරලා ඔය යාපනයේ පුස්තකාලයට ගිනි තියපු අපේ කවුරු හරි ඉන්නවා නම් කරුණාකරලා දැන් ඔබතුමා නම කියන්න.
හරි බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.
තවුන්නාන්සලගේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කට්ටිය. ඉතින් එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය කියන්නේ දෙකක් නෙමෙයි එකයි. අය මොකද හිටපෙවුම තමයි ඉන්නේ අලුත් දෙවුන් නෙමෙයි. ගාම නිසානායකල ඔක්කොම මයන්ත නිසානායකලගේ තාත්තලාම හිටියේ. ප්‍රේමදාස මහත්තයාගේ පුතා ඔය ඉන්නේ. ඒ පුතාගේ පුතාගෙන් අහගන්න. ඔය ප්‍රේමදාස මහත්තයා ඕවට ඒවට අයිතිකාරයෝ. ඒ නිසා දැන් මේ පුත්තු බබ්බු වගේ කතා කරනවා. දැන් මේ පුත්තු ගාමින තමුන්නාසලත් දින තමුන්නාසලටත් හෙටනටත් තෙයියෝක බලන් ඉන්න. ඒ නිසා අපි කියනවා මතක තියාගන්න මේ පහුගිය රජයේ කාලේ මේ අහිංසක මිනිස්සුන්ගේ ඉඩම බේරලා දෙන්න අකමැත්ත දක්වපු මිනිස්සු තමුන්නාසලා. අද මේ අම්මා තාත්තර සලකන්න අම්මා තාත්තර සලකලා විශේෂයෙන්ම ඒ දරුවන්ගේ වෙනුවෙන් අනාගතය වෙනුවෙන් අම්මගේ අම්මා වෙනුවෙන්
දෙමෝ ජයරත්න දෙමෝ දසනායක මැතිතුමා මෙනේ මරුවා කියලා චෝදනා තියෙනවා. මෙතුමා ඔහුක හිටපු රියදුරා
තොර
ඔබතුමා සම්බන්ධද
මොකද මේ නෑ අනවශ්‍ය කතා මේ තුසාරිදුනේ ගරු මන්ත්‍රීතුමා මම මගේ මාමා දාමු දසනායක මැතිතුමා මගේ මාමගේ මරණයට LTD සංවිධානයේ සම්බන්ධයි කියන එක මොකද්ද මොකද චෝදනාව සම්බන්ධ කියලානේ. අර මේ රටේ ඉන්න මේ
හරි හරි බොහොම ඉස්සර
කාට තියෙන්නේ ඔය ඉඳගන්න 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 මොකද්ද ඔය මොකද්ද පොයින්ට් එක ඔයාගේ මොකද්ද පොයින්ට් එක
පොයින්ට් එක
මොකද්ද පොයින්ට් එක කරුණාකර ඉඳගන්න දාමෝ දසනායක කියන්නේ මේ රටේ වැදගත් වැදගත් දේශපාලන නායකයෙක් හොඳට මතක තියාගන්න දාමෝ දසනායකට ඇඟිලි දික් කරන තමුන්නාසලායිතියක් නැහැ කාලකන්ණියා ඉඳගන්න තමුන්නාසල කිසිම අයිතියක් නැහැ දාමෝ දසනායක මේ රටේ වැදගත් නායකයෙක් ඒ නායකයට බොම්බ ගැහුවා එල්ඩර් සංවිධානයේත් එක්ක කුදු කුදුලේ එකතු වෙලා ඉන්න තමුන්නාසල වගේ කාලකන්ණිත් එක්ක නෙමෙයි නිවත් වෙන්න ඕන මතක තබාගන්න එක හොඳට මතක තබාගන්න තමුන්නාසලක මතක තියාගන්න දාමුදසනාක් කියන්නේ මේ රටේ වැදගත් යුග පුරුෂයෙක් ඒ යුග පුරුෂයාගේ නම කියාගන්න බැරි කාලකන්ණි තමුන්නාසල වගේ මිනිස්සුගෙන අපිට තියෙන හිරිකිතයි මතක තියාගන්න හිරිකිතයි තමුන්නාසල මතක තියාගන්න එක දාමුදසනාකට බොහොම ගේ එල්ටිඩී එක ඒ එල්ටිඩී එකත් එක්ක එකතු වෙච්ච තමුන්නාසල අපිට මොනවද කතා කරන්න ඉන්නේ මතක තබාගන්න එක ඒක නිසා මේ මම කියනවා මේ ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි මතක තියාගන්න මේ වගේ කාල
මේ ගොල්ලන්ගේ කණ්ඩායමේ තමයි පිල්ලියන් මැතිතුමා ඉන්නේ
අරගෙන කරනකොට ඒවා හොඳයි කියන මේ තුසාර ඉදුනිල්ල වගේ මිනිස්සුන් එළවල දාන්න ඕන එළවල දාන්න ඕන ඒ නිසා මතක තියාගන්න මේ අනව මගේ කතාව කතා කරන්න දෙන්න ගරු සභාපතිතුමනි
මගේ කාලය අවසන්
මගේ මගේ කතාව ඊට පස්සේ කතා කරන්න කියන ඕනේ කියනකොට මේ
හරි ඔබතුමාට අවස්ථාව දෙන්න
අවසාන වශයෙන් ඉල්ලනවා පාසල් දරුවන්ට පාසලට ඇතුළත් කරගන්න මේ මේ ඉඩම තුලින් මේ ඉඩම ලබා දෙන්න
ඔබතුමාට අවස්ථාව දෙන්න ඔබතුමා
කතා කරන්න මේ නිකන් ඉඳගන්න මේ කොහත් ඉන්න මේ වයි කුණ්ඩකේ කතා කරාට
හරි බොහොම ස්තුති ගරු මන්තුමා හරි ඔව් අමරසේන මන්තුමා
දැන් කරුණා අම්මාන් මැතිතුමා පිල්ලයන් මැතිතුමාලා ඉන්නේ මෙතුමාල් ළඟ කණ්ඩායමේ. එතකොට අපිට මේ LTT චෝදනාව දාලා
අර බොහොම ස්තුති ගරු මන්තුමා ඔබ මේ මෙතෙන්ට අදාළ කාරණයක් නෙවෙයි.
ඔබතුමා
බොහොම ස්තුති ඔබතුමාට.